ගරු මහින්දානන්ද අලුත්ගම්ගේ මැතිතුමා.
නියෝජක කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ හිටපු මං ඉතන්නේ මේ 225 අතරින් ඉතාම නිහතමානීම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වොත් මම නිවැරදි. අමරකීර්ති අතුකෝරල අපේ හිටපු ගරු මන්ත්‍රීතුමාගේ ශෝක ප්‍රකාශ කරන දවස මං විශ්වාස කරනවා. අමරකීර්ති අතුකෝරල කියන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙන්නේරිය ගොවි ජනපදයෙන් බිහිවෙච්ච ගොවි පවුලක විශේෂ පුද්ගලයෙක් තමයි අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා කියලා කියන්නේ. එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා දශක දෙකක් දේශපාලනයේ නෙලිච්ච සහෝදරයෙක්. මට මතකයි 2015 අපි පැරදිලා මහින්ද සුලගත් එක්ක පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දීලා 2019 මේ රජය බලයට පත් කරන්න පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කරපු කෙනෙක් තමයි අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා. එතුමා දේශපාලනයට පිවිසෙන්නේ හිටපු පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් වන සූර්යාරච්චි මන්ත්‍රීවරයාගේ ලේකම්වරයා හැටියට තමයි එතුමා දේශපාලනයට එන්නේ. ඊට පස්සේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට තුන්වරක් පළාත් සභාවේ ඉඳලා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා තමයි එතුමා පාර්ලිමේන්තුවට එන්නේ. එතුමා මේ පාර්ලිමේන්තුවේ වසර දෙකහමාරක් මහජන නියෝජිතයෙක් හැටියට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. මේ වසර දෙකහමාරක කාලය තුළ එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නැගුවා. එතුමා හැමදාම මින්නේරි ආසනයේ කේන්ද්ර කරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන්, ගොවියා වෙනුවෙන්, කෘෂිකර්මාන්තය වෙනුවෙන් එතුමා හැමදාම පෙනී හිටියා. අපේ කණ්ඩායම් රැස්වීමවල, ඒ වගේම ජනාධිපතිතුමා හමු වෙන අවස්ථාවල්වල, අගමැතිතුමා හමු වෙන අවස්ථාවල්වල එතුමා හැමදාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හිටියා. එතුමා අතත් ජීවතුන් අතර හිටියානම් මේ ගොවි ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හැමදාම කෙලින් හිටපු මන්ත්‍රීවරයෙක් තමයි අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා. අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මැති අමතුරු ගත්තහම අපි දකිනවා විවිධ චරිත, ආවේගශීලී චරිත, නිහතමානී චරිත, අපි විවිධ පුද්ගලයෝ අපි අඳුරගෙන තියෙනවා. හැබැයි අමරකීර්ති අතුකෝරල කියන්නේ මේ පාර්ලිමේන්තුවේ හිටපු නිහතමානීම කිසි කෙනෙකුට මං හිතන්නේ වචනයකින්වත් වැරදක් කතා නොකරපු ගෞරවනීය මන්ත්‍රීවරයෙක් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා කියලා කියන්නේ. දිවජ කතානායකතුමනි, එතුමාගේ අභාවය මැයි මාසේ 9 වෙනිදා මේ රටේ කළු ඉරක් තියපු දවසක් මැයි මාසේ 9 වෙනිදා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ඝාතනය කරන ක්‍රම තියෙනවා. අමරකීර්ති අතුකෝරල වගේ අහිංසක මන්ත්‍රීවරේ ඝාතනය කළ ආකාරය දිහා බැලුවහම මොන තරම් ම්ලේච්ඡද, මොන තරම් නිඳිතද, මොන තරම් තුච්ච විදිහටද ඒ මන්ත්‍රීවරයා ඝාතනය කරේ කියන එක සමාජ මාධ්‍ය තුළ අපි දැක්කා. සාමාන්‍යයෙන් සතෙක්වත් තිරිසනෙක්වත් ඝාතනය කරන්න නැති ආකාරයට තමයි අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාව ඝාතනය කරේ. එතුමා සෑහෙන වරක් උත්සාහ කරනවා මේකෙන් බේරෙන්න. එතුමා මුළු නගරේ වටේ දුවනවා. එතුමා කඩේක හැංගෙනවා ගිහිල්ලා. හැබැයි එතුමට ගහලා පඩිපෙළ දිගේ ඇදගෙන ඇවිල්ලා පොළු වලින් ගහලා මරලා ඉතාම පහත් නින්දිත විදිහට අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාව ඝාතනය කරන්න කටයුතු කළා. මේ ඝාතන රැල්ල පිටිපස්සේ කවුද හිටියේ? අපි කියන්නේ නැහැ ගෝල් ෆේස් එකට ගිහලා ගහපු එක හරියි කියලා කොහෙනම අවස්ථාවක. හැබැයි මේ සඳහා සංවිධානය වුණා. මැයි මාසේ 9 වෙනිදා මේ ගෙවල් ටික ගිනි තියන්න, බස් ටික ගිනි තියන්න, පුද්ගලයෝ ඝාතනය කරන්න මරන්න ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමි පක්ෂය ඇතුළු කපක්ෂ ගණනාවක් සංවිධානය වුණා. ඒ සඳහා දවල් 12 වෙනකොට එන බස්වල අංකපවා සෝෂල් මීඩියාවල දාලා මග දිගේ ගහලා ගිනි තියන්න පටන් ගත්තා. පාර්ලිමේන්තුවේ මැති අමතුරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. මහදිස්සභා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. ඒ විතරක් නෙවෙයි පුද්ගලයන්ට පහර දීලා අපි දැක්ක බේරේ වැවේ මිනිස්සුන්ට ගහලා යට කරපු වැඩි. ඒ නිසා මේ වගේ නිවට නින්දිත විදිහට කටයුතු කරපු දවසක් වකවාඩුවක් අපි කවදාවත් දැකලා නැහැ. නමුත් අමරකීර්ති අතුගෝරල මන්ත්‍රී තමා වගේ මම දන්නා එතුමා පෙර ආත්මයක කරපු වරදක්ද කියලා. අමරකීර්ති අතුගෝරල මන්ත්‍රීතුමා වගේ නිහතමානී අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ මේ විදිහේ ම්ලේච්ඡ නින්දිත නිවට විදිහට ඝාතනය කිරීම මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි සියලු දෙනා හෙලා දකින දෙයක්. ඒ නිසා ඒක අද මට වෙන්න පුළුවන්. හෙට මේක තව කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා මේ මැර දේශපාලනේ, මේ මිනි මරණ දේශපාලනේ මැතිවරණයකින් ජයග්‍රහණය කරගන්න බැරි වුණාම මිනි මරලා හරි ගෙවල් ගිනි තියලා හරි බලයට එන්න. ඔය මැයි 9 වෙනිදා මේ සිද්ධිය වුණාට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබිලා තිබුණේ මැයි මාසේ 11 නැත්තම් 12 වෙනිදා මේක කරන්න ඉන්නවා කියලා. සන්නද්ධ කණ්ඩායම් විසින් සමහර දේශපාලනවල නායකත්වයේ ලබා දීලා ගහලා ගිනි තියලා මරලා විශාල වැඩසටහනක් මේ මාසේ 13 වෙනිදා සංවිධානය කරගෙන තිබුණේ. හැබැයි මේ සිදුවීම් වලට මේ රටේ ත්‍රිවිධ හමුදාවත් වග කියන්න ඕනේ. 9 වෙනිදා සිද්ධිය පාලනය කරගන්න හැකියාව ලැබුණේ නැහැ. 9 වෙනිදා සිද්ධිය පාලනය කරේ නැහැ. ඒකට පොලිස් ප්‍රතිවරයා හමුදා ප්‍රතිවරයා ඇතුළු ඒ සියලු දෙනා වග කියන්න ඕනේ. ඒ අය තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරේ නැහැ. ඒ නිසා රජයක් අකාර්යක්ෂම නම් මිනිස්සුන්ට පීඩනය තියෙනවා නම් ඒව කරන ක්‍රම තියෙනවා. හැබැයි මිනිස්සුන්ට ගහලා මරලා පුච්චලා ඒ වගේ පහත් තත්යකට රටක්පත් වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අමරකීර්ති අතුගෝරල මන්ත්‍රීතුමා වගේ අහිංසක නිහතමානී ඒ ගෞරවනීය නායකෙක් මේ පාර්ලිමේන්තුවෙන් නැතිවීම මේ පාර්ලිමේන්තුවට විශාල පාඩුවක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා මම දීර්ඝ කතාවකට යන්නේ නැහැ. මට මතකයි අමරකීර්ති අතුගෝරල මන්ත්‍රීතුමා වසර දෙකහමාරක කෙටි කාලයක් ඇසුරු කරන්න ලැබුණා අපිට. ඒ ඇසුරු කරන්න ලැබිච්ච ඒ කෙටි කාලය තුළ මටත් බොහොම සුහද මිතුරෙක් හැටියට අමරකීර්ති අතුගෝරල මන්ත්‍රීතුමා හමු වෙන්න අවස්ථාව ලැබුණා. එතුමා මගේ නිවසට ඇවිල්ලා තිනවා වාර ගණනාවක්. අපි එක එක උත්සවවලට සහභාගී වෙලා තිනවා. මෙතන ඉන්න එක්කෙනාට අල්ලපු එක්කෙනාට කතා කරනවා ඇහෙන්න හයියෙන් කතා කරන කෙනෙක් නෙවෙයි. කෙනෙකුට සැරපරුස ලෙස කතා කරලා හිතරි දෙන්න වචනයක් කියන කෙනෙක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ කිසි කෙනෙක්ගේ හිතක් රිදවපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ආදර්ශමත් මන්ත්‍රීවරයෙක් තමයි, මේ රටට ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි අපිට නැති වුණ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා ඒ සහෝද ඒ සුහර්ද අපේ මිතුරයා අපේ මිත්‍රයා ඒ අහිංසක නිහතමානී නිරහංකාර ඒ ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපිට මේ පාර්ලිමේන්තුවට අපේ රටේ දේශපාලනයට නැතිවීම විශාල පාඩුවක් බව නැවතත් මතක් කරමින් එතුමාට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඉතාමත් වැදගත් දවසක් අපේ පාර්ලිමේන්තුවේ. අපේ උදේවරුයි අපේ මේ රටේ අපේ ශෝකය ප්‍රකාශ කළ එලිසබෙත් රජින ගැන ඒ ගැන අපිත් අපේ ශෝකය ප්‍රකාශ කරන්නට ඕනේ. විශේෂයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අතුගෝරල ගරු මන්ත්‍රීතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරන්න තියෙන වෙලාවේ අපි මම දකින්නේ අතුගෝරල මන්ත්‍රීතුමා ඉතා කෙටි කාලයක් මේ පාර්ලිමේන්තුව අපි අසුරු කරපු කෙනෙක්. ඉතාමත් හොඳ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් තමයි කටයුතු කරේ. එතුමාගේ දේශපාලන එදා පරිණත බවක් තිබුණා. එතුමා පළාත් සභාව නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ කාර්යභාරය කරන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායක වශයෙන් කටයුතු කරමින් තියෙන වෙලාවේ තමයි මේ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට තියෙන්නේ වෙනත් කියවීමක්. ඒක තමයි මේ ඝාතනය සිද්ධ වෙන්නේ අත්තන ලාසනේ මගේ ආසනේ නික්ටොඹෝ නගරේ. ඒක මටත් කේන්ද්‍ර වෙච්ච තැන. ඒ නිසා මේ අතීතයේ බලනකොට ක්‍රිස්තු වර්ෂ 253 266 කාලේ මේ රටේ රාජ පාලකයා වුණේ ගෝඨාභය කියන රජතුමා. ඒ ගෝඨාභය රජතුමාගේ කාලේ සිරිසඟ බෝ කියලා එතුමාගේ සහෝදරයෙක් අත්තනගල්ලා තවුස්දම් රකින්න වෙලාවේ එතුමාව තවුසාව ඝාතනය කරනවා අත්තනගල්ල කියන අද විහාරයේ තියෙන තැනදී. මේක වුණේ ගෝඨාභය කියන රජතුමා ඉන්න කාලේ. නිට්ටඹුව කියන මේ අපේ අතුරුගෝල මන්තුමා මරණයට පත් වෙච්ච තැනට ජනප්‍රවාද කියන්නේ නිට්ටා අඹුව. තමන්ගේ සිරිසංගමෝ රජුරෝ තමන්ගේ ගිහි කාලේ විවාහ වෙච්ච බිරිඳට තමන්ගේ ස්වාමියාගේ ගෙල බිඳ දාලා කඳ විතරක් තිබෙන දේහය බලන්න එම එතේ තමන්ගේ බිසෝ ඇවිල්ලා මන්න තමන්ගේ ස්වාමියා මරණයට පත් වෙලා මේනකොට ජීවිතයෙන් සමුගෙන කියනකොට තමන්ගේ දේවිය මැරිච්ච තැනට තමයි නිට්ටඹුව කියලා අද වෙනකොට හඳුන්වනු ලබන්නේ. මෙන්න මේ නිට්ටඹුව කියන නගරයේදී අද දවසේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ උපාසකයෙක් වගේ හිටපු ඉත අහිංසක මන්ත්‍රීවරයෙක් වෙච්ච අපේ අතුකෝරල මන්තුමා එදා රජරටින් ඇවිල්ලා අත්තනගල්ලේදී ඝාතනය වුණා වගේම මෙදත් රජරටින් ඇවිල්ලා අත්තනගල්ල නිට්ටඹුව කියන මේ නගරේ තමයි ඝාතනය වෙන්නේ. මේක ඉතාමත් ඛේදනීය වෙච්ච තත්වයක්. ඒ නිසා මේක අපිට හරි දරන්න අමාරුයි. මගේ ප්‍රදේශයේ මේ ඉතිහාසය අලුත් කළා. ඉතින් මේ මරණය අපිට කවිලේකවත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඔව් ඉතාමත් අහිංසක මන්ත්‍රීවරයෙක් අපේ කරු අමාත්‍යතුමා කිව්වාගේ එතුමාගේ හඬ තිබුණේ ගොවියත් එක්ක ගොවියට තෙල් ටික දෙන්න පොහොර අර්බුදයෙන්කොට පොහොර අර්බුදයකව සටන් කරන්න ඒ වගේම වතුර ටික බෙදා හරින්න ඒ වගේම ජලය ක්‍රමානුකූලව කළමනාකරණය කරන්න වාරි බාරක පද්ධතිය ගොඩනගන්න තමන්ගේ ප්‍රදේශයේ ජනතාව ගොවි ජනතාව වෙනුවෙන් සටන් කළා. අද ඔහු ජීවත් වෙලා හිටියානම් මේ වී මිලදී ගන්න ඇති වෙලාවේදී ඔහු මොනතරම් සටනක් කරයිද කියලා අපිට පෙනෙනවා. ඔහු ඉතාමත් අහිංසක තමන්ගේ කාර්යභාරය කරපු කෙනෙක්. ඊට නුදුරු දවසේ රාත්‍රියේ මට කතා කරා. මම ඒ වෙනකොට සෝමාවතිය ප්‍රදේශයේ හිටියේ. මට කතා කළකො හාමුදුරුවන්ට මම පණිවිඩය කියලා දෙනවා මන්තුමා ගිහිල්ලා හම් වෙන්න. හාමුදුරුවෝ කතා කරා කොහෙන්ද මේ ආපු අපේ ගම්පහින් මන්තුතුමා කවුද? එතුමා ඒ වටපිටාව ගොනු කරලා ඒ සෝමාවතිය වගේ විහාරස්ථානක හොඳින් කටයුතු කරපු තාමත් දැහැමි ගුණවත් හොඳම මන්ත්‍රීවරේ. අපිට මේ මන්ත්‍රීවරු හැම කෙනාටම හොඳයි කියන්න පුළුවන් කමක් නැහැ. ඔහු සැබෑ මහජන නියෝජිතයෙක්. තමන්ගේ මහජනතාව වෙනුවෙන් පෙනී හිටපු අමංග මන්ත්‍රීවරයෙක් හොඳ ඔහු හොඳ ස්වාමියෙක් වෙනවා. ඔහු හොඳ පියෙක් වෙනවා. මහජනතාවට හොඳ මහජන නියෝජිතයෙක්. මේ ඛේදනීය තත්ත්වය මැයි මාසේ 9 වෙනිදා ගෝල්පේස් අරගලයට ගිහිල්ලා ඒ අරගල භූමියේ හිටියායට යම්කිසි කරදරයක් කළා නම් ඒක නීතිය අනුව ඔවුන්ට ඒ සාමකාමී පිරිසට පහර දුන්න එකරණක ඒ නීතිය පැත්තේ කඩයුත්තක් මටත් කියන්න සිද්ධ වෙන්නේ. මේ රටේ ත්‍රිවිධ හමුදාවේ එහෙම නැත්නම් මේ රටේ පොලිසිය කාර්යභාරය නොසලකා හරපු නිසා තමයි මේ කරු මන්ත්‍රීතුමා ඝාතනයට ලක් වෙන්නේ. මේ මන්ත්‍රීතුමාගේ ඝාතනය සිද්ධ වෙන වෙලාවේ නිට්ටඹුව නගරයේ ඝාතන තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි ආරක්ෂකයා ඝාතනය වෙනවා. ඒ අරගලයේ හිටිය කෙනෙකුත් ඝාතනය වෙනවා. ඒකොට මේ තුන් දෙනාම පියවරු වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම දරුවෝ ඉන්නව වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම වගකීමක් තියෙන අය. ඒ නිසා මේ සමාජයේ සිදු නොවිය යුතු කාරණා තමයි එදා සිද්ධ වුණේ. ඒ නිසා මම හැමතිස්සම එදත් කතා කරාම කිව්වේ මේක මං කොයිලේකවත් වරද පටවන්නේ අරගල කරුවන්ට. මොකද මං අරගල කරුවන්ට වරද නොපොටවන්නේ ඔවුන් ආව ජනපීඩනයක් තිබුණා. තෙල් ටිකනේ, පෙට්‍රල් ටිකනේ, ඒ වගේම විදුලිය කපනවා, දරුවට පාසල් ලබා ගන්න බෑ, පාසල් ටික බහලා. මේ පණිවිඩය කියන්න තමයි ජනතාව ජන අරගලයක් පටන් ගත්තේ. ඒක සැබෑ ජන අරගලයක්. අපි ඒකට හිස නමන්නට ඕනේ. ඒ අරගලේ ජනතාව කිව්වද යවුන් කන් දෙන්නට ඕනේ. ඒක ආණ්ඩුවේ වගකීමක්. හැබැයි අවිවාහුද අරගෙන කැතිබළු අරගෙන අරගල කරන්න එන එක අපිට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ඝාතනය වෙච්ච වෙලාවේ මේ අරගල ගාමී තත්වයක් අපේ ප්‍රදේශයේ තිබුණා. යම් පිරිසක් අපේ ප්‍රදේශයේ ජනතාව අපේ ඒ නිට්ටුම නගරයට නිට්ටුම විතරන්නේ අවට පිටින් ජනතාව ඒක රාශි වුණා. ඒක රාශි වෙච්ච දන කවුරු හරි පිරිසක් මේක නායකත්වය දුන්නා. ගහන්න ඕනේ, කොටන්න ඕනේ, ගිනි තියන්න ඕනේ, මරන්න ඕනේ කියන දන. හැබැයි මේ කිසි කෙනෙක් මේ වෙනකන් ඒ පණිවිඩය දුන්න අය මේ අත්තනගුණ අරගෙන නැහැ. ඔවුන් කවුද කියන්නවත් අපිට නිරාවරණය වෙලා නැහැ. හැබැයි දැන් 25-30ක් අත්තනගුණ අරගෙන තිබෙනවා. මේ අත්තනවරන් තිබෙන්නේ මේ ඝාතනයට සම්බන්ධ අය කියලායි කියන්නේ. හැබැයි තියෙන ඛේදවාදය තමයි ඒ වෙලාවේ කාගේ හරි උස්සගන්නේ මේ අය යම් දෙයකට පෙළඹුණා වෙන්න පුළුවන්. අද ඒ දරු පවුල දුක් විඳිනවා. අපේ ඝාතනය වෙච්ච කරු මන්ත්‍රීතුමාගේ බිරිඳට ඒ දරුවන්ට තිබෙන ශෝකය, ඒ වගේම ඒ හරහා ඇතිවෙච්ච ඝාතනයේදී තමන්ගේ ආරක්ෂකයා ඝාතනය වෙනවා. ඒ අරගල කරුවෙකුත් ඝාතනවා. මේ හැමෝගෙම දරුවන්ට තාත්තා කෙනෙක් නැහැ. ස්වාමි තමන්ගේ බිරිඳට ස්වාමියෙක් නැහැ. මේක නෙමෙයි සැබෑ අරගලය වෙන්නට ඕනේ. අද අත්තනනු ගත්තායේගේ දරු පවුල් වල අම්මලා තාත්තලා දරුවෝ ඒ අයගේ බිරිඳවරු මොනතරම් කම්පාවට ලක්නද පවුල් 30ක් වගේ ප්‍රමාණයක්. මේක නෙමෙයි අරගලය වෙන්නට තිබුණේ. අරගලය වෙන්න තබේ අපේ සැබෑ අරගලය ජයග්‍රහණය කරවන්න, අපේ ජන ජීවිතය යථාවත් කරන්න, තෙල් පොලිම නැති වෙන්න, ඒ වගේම පෙට්‍රල් පොලිම නැති වෙන්න, ගෑස් ටික ලැබෙන්න, දරුවා පාසල් යවන්න අපිට අරගලය ඊට වඩා සාමකාමී කරන්න තිබුණා. කොතන හරි වැරද්දක් වෙනවා. මගේ කියවි මීට වඩා වෙනස් කරු කතානායකතුමනි, අරගලය සිද්ධ වුණා. ඔවුන්ගේ අපේ මන්ත්‍රීතුමාට පහර දුන්නා, අපි ඒක දැක්කා. ඒ වගේම අරගලකරුවෙකුට ආරක්ෂක මහත්මයා වෙඩි තියනව ඔහුව බේරගන්න, ඒක ඔහුගේ රාජකාරිය. ඔහු මරණයටපත් වෙනවා. මේ සිද්ධි දහමේ අවසන් වෙනවා. අවසන් වෙලා විනාඩි 25 30ක් මේ සිද්ධිය නෙවිච්ච වෙලාවකදී ආරක්ෂක තත්වයන් තුල ආරක්ෂක හමුදාව මෙහෙම මන්ත්‍රීවරයෙකුට නිට්ටම නගරේ කලබලකාරී තත්වයක් අපේ දෙන්න ආරක්ෂාව සපයන්නට ඕනේ. අපේ ඒ දිනුන පොලිස් ස්ථානයේ හෝ ඒ පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වුණා නම් පැය භාගයකට පස්සේ මේ මන්ත්‍රීවරයා ඝාතනය වෙන්න විදිහක් නැහැ. මම කියන්නේ ඝාතකයාගේ නිට්ටම නගරේදී පහරක් වැල මන්ත්‍රීතුමා ඝාතනය වුණා නම් එක සිද්ධියක්. විනාඩි 25කට පස්සේ රෙදි රෝලක ඇංගිලා හිටපු මන්ත්‍රීතුමා ගෙනල්ලා ගහලා ඝාතනය කරපු තව සිද්ධියක්. මේකට ඒ අරගල කරුවන්ට වඩා මං වගකීම පවරන්නේ ආරක්ෂක අංශ, පොලිස් නිලධාරීන්, පොලිසිය හමුදාව ක්‍රියාත්මක වුණා නම් අද අරගලකාරයන්ගේ පවුල් ජීවිත වල ඉන්න අයටත් අයගේ දරුවන්ට දුක් විඳින්න වෙන්නේ නැහැ. උන් මේ වගේ දෙයකට පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම මන්ත්‍රීතුමාගේ ඒ අයගේ පවුල් වලටත් ඒ අගෞරවය සිද්ධ වෙන්නේ නැහැ. ඒ අයට සමහරට පහර ගහලා ගේ තුවාලයක් වෙලා ඒ සිද්ධිය හමාර වෙන්න තිබුණා. හැම පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙකුම යම් යම් කාරණා සිද්ධ වුණා. මේ අවුරුදු 20ක් දේශීය පාලනය කළා. පුරා කොමිට උඹ බං කියලා කතා කරන්න නැති මටත් හානි කර ඇවිල්ලා. අපිටත් ඕන තරම් චෝදනා කරා. විවිධ පීඩන ගෙනාවා. හැබැයි ඒ වගේ අපේ කරු මන්ත්‍රීමාට ඔලු පළලා දෙමුණා, දත් කල්ලා දෙමුණා, අතවල් අත්පය කල්ලා දෙමුණා. අපේ අත්තන කල ආසනේ රාජ්‍ය සභාවේ සභාපතිතුමාදලා මන්ත්‍රීවරු හැම කෙනාටම යම් යම් සිද්ධි වුණා. අපි ඒවට වෛර කරන්නේ නැහැ. සිද්ධියක් සිද්ධ වුණා. ඒ සිද්ධියට මූණ දෙන්න සිද්ධ වුණා. මේ අපේ එකට අනුමාන කරනවා නම් එදා මැයි 9 වෙනිදා අපි ගෝල් පේස් එකට අපේ කණ්ඩායමක් ගියා කියලා ඒකට යම්කිසි සාධාරණයක් ඒ අය කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ අරගල කරුවන්ටත් හිතන්න දෙමුණා මේ අරගල කරුවන් මේ මැයි 9 වෙනිදා කොළඹ සිද්ධියක් වෙනවා නම් ඒ සිද්ධිය වෙන සුළු වෙලාවකින් අතුගෝල මන්තුමා නිට්ටකමට එන්න විදිහක් නැහැ. ඔව් ඒ අරගලයට ගිහිල්ලා ඒ අරගල භූමියට හෝ වෙනත් භූමියට ගිහිල්ලා කෙනෙකුට පහර දෙවිලා ප්‍රචණ්ඩකාරී මන්ත්‍රීවරයෙක් නම් ඒ වෙලාව තුළ උඩ නිට්ටමුඩ එන්න තරම් වේලාවක් තියෙන්නේ නැහැ. එහෙනම් ඔය නිට්ටමුඩ එන්න ඕන හවස 3ට 4ට විතර. හැබැයි ඔව් ඉතමත් කලින් තමන්ගේ ගමේ මළගයක් තියෙනවා අනිවාර්යෙන් යන්නට ඕන කියලා ආව මිනිස්සුන්ට තමයි මේ ඛේද ජනක සිද්ධ වුනේ. මම මේ අනු මේ සිද්ධිය හරහා මම කියන්නේ අපේ අත්තනගල ආසනේ අපිට තිබුණු යම්කිසි ගෞරවය යම්කිසි වෙලාවකට එතෙන්දි උනාකම අපිට ලොකු තියෙන කම්පනයක්. ඒ වගේම මේවට සම්බන්ධ වුණා දැන හෝ නොදැන අපේ ප්‍රදේශයේ ජනතාව ඒ පවුල්වල දරුවද දුක් විඳිනවා, ඒ අයගේ දෙමව්පියෝ දුක් විඳිනවා. දරු මන්ත්‍රීතුමා මේ සමාජයේ තාමත් නියතකාමී, ඉතාමත් සාධාරණ යහපත් මහජනයෝජෙක් විදියට මේ සමාජයේ ගෞරවය ලබන්න තියෙන ඉතාමත් සුදු පාට නැසල් නැඳුම ඇඳලා තාමත් අහිංසක පුජ්‍යලයක් වශයෙන් මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කළ සැබෑ ජනවරම ආරක්ෂා කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන් එතුමාට මේ වෙච්චදී අපි හෙලා දකින්නට ඕනේ, ශෝකය ප්‍රකාශ කරන්නට ඕනේ. ඉතින් අපි හිතනවා එතුමාගේ පූර්ව භවයකදී වෙච්ච යම් කිසි වැරද්දක් මේ ආත්මයේදී එතුමාට සිද්ධුණා වෙන්න පුළුවන්. නමුත් ඒ අපිට කොවිලේකවත් අනුමත කරන්න බෑ. එතුමාගේ ඝාතනය ඉතාමත් අපි හැමෝටම ශෝකය ගෙන දෙන කාරණාවක් වුණා. ඒ නිසා මම දීර්ව කතා කරන්නේ මින් ඉදිරියටවත් මේ රටේ විවාද විධායකයේ තියෙනවා, විවස්ථාදායකයේ තියෙනවා, ඒ වගේම අපිට තියෙනවා ඒ අවශ්‍ය බලතල. මේ සියල්ල තිබිද්දිත් මේ ආණ්ඩු බලය තිබිද්දිත් එහෙම නැත්නම් විපක්ෂ වේවා ඒ මොන දේ වුණත් රටක මිනී මරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ වගේම නීති අතර ගන්න කාටවත් අයිතියක් නැහැ. අපි හැමෝම මේ රටේ නීතියට එකඟ වෙන්නට ඕනේ. ඒ අනුව අපේ තියෙන ප්‍රශ්න, අපේ තියෙන ආවේගයන්, අපේ තියෙන ගැටලු අපි එක්ක සාකච්ඡා කරලා එක්ක අපිව හඬ නගලා සාමකාමී විශ්සඳ ගන්න ඇරෙන්න ජීවිතවලින් ඒ විශ්සඳ ගන්න ලැබෙන්නේ නැහැ. ඉනිස අවසානයේ අරගලය හමාර වුණා. ඒ අරගලය හමාර වෙනකොට අවසානයේ ඉතිරිය අපිට කියවන්න සිද්ධ වුණේ අපේ මන්ත්‍රීවරයෙක් අහිංසක කෙනෙක් ප්‍රචණ්ඩ මන්ත්‍රීවරු ඉන්නවා විවිධ අය ප්‍රචණ්ඩ කෙනෙක් මේ එවැගේම සමාජ විරෝධී කෙනෙක් එහෙම වුණා නම් අපිටත් මේ ශෝකය ප්‍රකාශ කරනකොට යම් කිසි හිතන්න තිබුණා. හැබැයි අපේ හෘද සාක්ෂි අපිට වද දෙනවා මේ ඔබ මේ ඝාතනය වෙන්නේ අපේ පන්තියේ අහිංසක මන්ත්‍රීවරයෙක් නේද? මේ දේ මතු අනාගතයේ යම් දවසක මේ සමාජය තුළ සිදු නොවේවායි මම ප්‍රාර්ථනා කරමින් අත්තනගල ආසනේ එතුම නගරයේදී එතුමාගේ ඝාතනය වීම සම්බන්ධයෙන් අපි එතුමාට මගේ ගෞරවයත් ශෝකයත් අපේ ප්‍රදේශයේ ජනතාවගේ ශෝකයත් ප්‍රකාශ කරමින් එතුමාට අපේ ආගමේ දාම හැටියට ඔබ අපි හැමෝම සියලු මේ අපි බෞද්ධ වශයෙන් දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රවල යෙදෙන අය අපි හැම කරනවන යම් ක්‍රියාවක් මේ මහජන මන්දිරේ ධූරය පදනම් කරගෙන මැදිහත් කරලා ඒ හැම කුසලයක්ම අපේ ගරු මන්ත්‍රීතුමාට අනුමෝදා වෙමින් එතුමා භවයකදී මෙවන් නකල් මරයකට පත් නොවි ඔව් මේ යම් භවක උපදිනවා නම් මේ වගේ සජ්ජුනවත් යහපත් පුරුෂයෙක් ඉපදිලා ඒ හැමෝටම ආදර්ශමත් ජීවත් වෙයි කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට නිවන් සුව පතමින් මානියට වෙනවා බොහොම සුදු
බොහොම සුති ගරු මන්ත්‍රීතුමනි ගරු ජයරත්න හේරත්න එතුමා
මුළු සිරුරම හොබන ගරු මන්ත්‍රීතුමනි අද මේ සභාවේ අපි සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ ඉතාම සෝචනීය සහ කනගාටුදායක අභාවයක් පිළිබඳව. සම්පකාරිකයෙක් පළාත් සභාවේ මහජන නියෝජිතෙක් විදිහට වාර කීපයක් කටයුතු කරලා පහුගිය මැතිවරණ පාර්ලිමේන්තුවට පැමිණිච්ච අමරකීර්ති අතුකෝරළ මැතිතුමා ඉතාම නින්දිත විදිහට පහුගිය මැයි නවවෙනිදා ඝාතනය කෙරුවා. මං හිතන්නේ මේ සභාවේ කර්මන්තුමල්ලා කිව්වා වගේම මෙතුමා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නිරහංකාර අහිංසක හැබෑ මිනිස්සෙක්. එතුමා මං හිතන්නේ කුරා කුඹියකටවත් කරදරයක් කරපු මිනිස්සෙක් නෙවෙයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොජ ජනතාවගේ මිත්‍රයෙක් විදිහට ඒ පිරිසත් එක්ක කටයුතු කරලා ඒ දිනාගත්ත මහජන ප්‍රසාදයේ තමයි මේ ගාමිණී අතුකොරළ මැතිතුමා පාර්ලිමේන්තුවට පියමන් කරන්නේ. මෙතුමා ඝාතනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු මරු පහරක්. මෙතුමාගේ අභාවයේ සිද්ධ වෙලා ඊට පහවදා උදේ මම පොළොන්නරුව එතුමාගේ නිවසට ගියා. ඒ නිවසට ගිහිල්ලා ඒ එතුමාගේ ආදරණීය බිරිඳ දරුවා අසල්වැසියොත් එක්ක මම සැලකිතු වෙලාවක් කතා කරගෙන හිටියා. ඒ පවුලේ උදවිය අසල්වැසියෝ කියනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණයට මං හිතන්නේ අඩුවෙන්ම වියදම් කරලා පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයා කියලා කිව්වා. එතුමා මහජනයත් එක්ක ඉතාම ලෙංගතු මිත්‍රයෙක් විදිහට හිටියයි කියන එක අපිට පෙන්ුණා. මේ පහුගිය කාල සීමාව මං හිතන්නේ ඇතිවෙච්ච තත්ත්වයන් මේ සියල්ලට මං හිතන්නේ මූණ දුන්නේ අවසානයේ ප්‍රතිඵලය වුණේ අමකීර්ති අතුකොරළ මැතිතුමාගේ මිය යෑම. මේක කිසිසේත්ම අපිට අනුමත කරන්න පුළුවන් කාරණයකුත් නෙවෙයි. මේක කිසිසේත් මං හිතන්නේ සුළුවෙන් සැලකිය යුතු කාරණයක් නෙවෙයි කියන මතක් කරන්න ඕනේ. ලංකා දේශපාලන ඉතිහාසය ගත්තාම උතුරු නැගිර දමිළ නායකයෝ මං හිතන්නේ ඇල්පට් දොරයප්පා යාපනය නගරාධිපතිතුමාගෙන් පටන් අරගෙන අමරිත ලිංගම් විපක්ෂ නායකතුමාගෙන් ගිය ගමන් මගේ මං හිතන්නේ මේ රටට ඉතාම ප්‍රයෝජනවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ඉතාම චරිතවත්ව හිටපු දෙමළ නායක මං හිතන්නේ 16කට වැඩි පිරිසක් එල්ටීටී ක්‍රියාකාරකම් තුළ ඔවුන් තනතුරු ධාරීන් විදිහට මිය ගියා. ඒ වගේම දකුණේ ඇතිවෙච්ච නොසන්සුන්තාවයේ ප්‍රතිඵලයක් විදිහට මේ පාර්ලිමේන්තුවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ යුගයේ බෝම්බ ගහනවා. ඇතුළත් මුද්‍ය ඇමතිතුමාලා ඇතුළු පිරිසක් තුවාල ලබනවා. අකුරැස්සේ මන්ත්‍රීතුමා මියැදෙනවා. අපේ පළාත්වල පළාත් සභා මන්ත්‍රීවරු මං හිතන්නේ සැලකිය යුතු පිරිසක් මිය ගියා මරලා දැම්මා. මං හිතන්නේ මේකද ගෝත්‍රික තත්ත්වයක්ද කියන එක අපිට අහන්න වෙනවා. මහජනතාවගේ කැමැත්ත දිනාගෙන මහජනතාවගේ ප්‍රසාදයත් එක්ක තමන් ඒ ආයතන නියෝජනය කරනවා මිසක් මිනිස්සුන්ට ගහලා මරලා ගෙවල් ගිනි තියලා පුලිස්සලා මං හිතන්නේ මේවා කරන්න පුළුවන් කමක් නැහැ. මේකෙන් අපි ලෝකෙට පෙන්නුම් කරන්නේ අපේ තියෙන මෙලෙච්ඡත්වය සහ අපේ තියෙන තිරිසංකම තමයි අපි ලෝකෙට පෙන්නුම් කරන්නේ. අර පකිස්තානයේ කම්මලක වැඩ කරපු අපේ සිංහල කලමනාකරුවෙක් පකිස්තානයේදී ඒ ගෝත්‍රික ජනතාවක් විදිහට මෙලෙච්ච විදිහට මරලා දැම්මට පස්සේ අපි ඒ ගැන කම්පා වුණා. අපි ඒ ගැන නොයෙක් වචන පාවිච්චි කරුවා. මෙහෙම මිනිස්සු මරන්න පුළුවන්ද කියලා. හැබැයි එහෙම කියලා වැඩි දොහක් යන්න හම්බුනේ නැහැ. ඒ දිස්ත්‍රික්කෙම ගම්පහ දිස්ත්‍රික්කෙම තමයි අතුකෝරළ මැතුමත් ඊටත් වැඩිය නීච විදිහට මරලා දාන්නේ. මං හිතන්නේ මේ කාරණා පිළිබඳව කතා කරනකොට මේකට රජයක් විදිහට අපි වගේ කියන්න වෙනවා. පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කරමින් ඉන්න පොලිසිය ඔවුන්ගේ වගකීම් හරියාකාරව විශ්ස කෙරුවද කියලා අපි දැන් පසුවිපරමක් කරන්න වෙනවා. ඒ වගේම 69 ලක්ෂයක් ඡන්ද දීලා මෙරටේ බලයට පත් කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් වගකීමක් තියෙනවා මේ රටේ නීතිය හා සාමය සුරක්ෂිත කරන්න. මේ ඇතිවෙච්ච කලහකාරී තත්ත්වයන් තුළ සාමය මෙරටින් තුරන් වේගෙන යනකොට එතුමාට විධායක ජනාධිපතිවරයා විදිහට සේනාධිනායකයා විදිහට එතුමාට මහජන ආරක්ෂක පනතේ නියෝග ක්‍රියාත්මක කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවන්න ඒ අවශ්‍ය බලතල දීලා ඒගොල්ලෝ පිටත් කරන්න එතුමාට වක්කීමක් තියෙනවා. මේ සියල්ල හරියාකාර කරුණද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මං හිතන්නේ අපි අවසානයේ 8 වෙනිදා රාත්‍රියේ පොලිසිය ඇඳිරි නීතිය දැම්ම. පොලිසිය ඇඳිරි නීතිය කියලා එකක් රටේ එහෙම නීතියක් රටේ නැහැ. ඒවා කට කතාවට අපි ඒ පොලිසිය වල උදවිය පාවිච්චි කරාට ඒක නීතියක් එක්ක එකඟ නැහැ. මට මං හිතන්නේ විවිධ සංවිධාන ඇමරිකන් තානාපති කාර්යාලේ ඒ වගේම විවිධ සංවිධාන මං හිතන්නේ කරපු බලපෑමත් එක්ක පොලිසිය ඇඳිරි නීතියත් එදා උදේ අවසන් වෙනවා. ඒ වෙලාවේ ඇඳිරි නීතිය දාලා මේ රටේ නීතිය හා සාමය සුරක්ෂිත කරන්නට මං හිතන්නේ අපි වග බලා ගත්තා නම් අමර කීර්ති අතුකෝරළ මැතිතුමා තවමත් ජීවමානව අපිත් එක්ක මේ පාර්ලිමේන්තුව ඉන්නවා කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා මෙතුමගේ අභාවයේ පිළිබඳව අපි බරපතල විදිහට කනගාටු වෙනවා. වගේම එතුමගේ අභාවයෙන් මං හිතන්නේ ආදරණීය බිරිඳ, දරුවා, එතුමගේ ඥාති මිත්‍රාදී මං හිතන්නේ බරපතල විදිහේ අපහසුතාවයකට අහිංසක තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔහුගේ අවෑමෙන් ඒ සියල්ල මං හිතන්නේ යථා තත්ත්වයට පත් කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේකින්වත් අපි පාඩමක් ඉගෙනගෙන මේ මහජන නියෝජිතෝ මරන්න කපන්න කොටන්න යන මේ අදම තිරිසන් යුගයේ මං හිතන්නේ මේ රටෙන් අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපේ පිළිගත් දේශපාලන පක්ෂවල නායකින්ට මං මතක් කරන්න ඕන, බලය සඳහා මං හිතන්නේ මේ රට කරවපු සහ කරන්න බලාපොරොත්තු වෙන උදවිය යම් යම් කණ්ඩායම් එක එකතු වෙලා මේ බලය උරගා බැලීම සඳහා මං හිතන්නේ මේ නොහික්මුණු කණ්ඩායනුත් එක්ක ඒගොල්ලෝ අතකොලුවක් විදිහට පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ උරහිය උඩ පය තියලා බලයට එන්න උත්සාහ කරන පිරිස වලට මතක් කරන්න තියෙන්නේ මේක තමුන්නාන්සිරට මං හිතන්නේ සමස්තයක් විදිහට පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂ වලට විශාල අනතුරක් කියන එක මතක් කරන්න ඕන. ඒ නිසා අපි මේ අපි අතරින් අපිත් එක්ක සැලකිතු කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු අමරකීර්ති අතුකෝරළ මැතිතුමාගේ අභාවය පිළිබඳව අපේ සාක්ෂි සංවේගය ඒ ආදරණීය බිරිඳ දරුවන්ට ඥාතීන්ට ප්‍රකාශ කරන අතරේ පහුගිය භීෂණ ඒ කාල මයි නවෙන්දන් ආරම්භච්ච කාල සීමා තුළ මේ රටේ මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70 ගානකට ආසන්න පිරිස ගෙවල් දොරවල් ගිනි තිබ්බා. මේක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි, මේකට අපි කවුරුත් සතුටු වෙන මිනිස්සු නෙවෙයි. ඒ නිසා මේ සියල්ල හෙලා දකින අතරේ අමරකීර්ති අතුකෝර මැතිතුමාට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු WDJ සෙනවිරත්න මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෞද්ගලික මැයි මාසේ 9 වෙනිදා අපි සියලු දෙනාගේම හදවත් කම්පැනියට පත් කරමින් ඝාතනය වෙච්ච අමරකීර්ති අතුකෝණ මහත්මයාගේ මරණය සම්බන්ධ ශෝක පරණ කරන අවස්ථාවේ වචන කිහිපයක් කතා කරන අවස්ථාව ලැබෙගෙන මම සතුටුයි. අද වශයෙන් මේ මන්ත්‍රීතුමා මම ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට මගේ ආසනයට පිටිපස්සේ ආසනෙ හිටියි. බොහොම නිරහංකාර නිමිච්ච පුජ්‍යලේ. බොහෝ විට එතුමා පාර්ලිමේන්තුවේ කතා කරන්න බලාපොරොත්තු වෙන වෙලාවලදී එතුමා කතාව සකස් කරන ඇවිල්ලා මේ කතාව මට දෙනවා. එමෙතුමා මේක බලන්නකෝ කියලා. අද වශයෙන්ම තවත් කෙනෙකුගේ අදහස් අහලා තමුන්ගේ කතාව නිවැරදි කරගෙන වඩා අංග සම්පූර්ණ කරගන්න තරම් නිහතමානීකමක් එතුමාට තිබුණා. එතුමා කලබලකාරයෙක් නෙවෙයි. එතුමා මුරණ්ඩු කෙනෙකුත් නෙවෙයි. හොඳින් කතා කරලා හොඳින් කරුණු තීරුම් කරගන්න ඒ කැමුවට අහුම්කම් දෙන්න ලැබියාවක් තියෙන චරිතයක් කියන එක කියන්නට ඕන. එතුමා කෞතර ප්‍රදේශයේ ඉපදිලා ඊට පස්සේ කොළඹ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ උතුරුමැද පළාතට ගිහිල්ලා පොළොන්නරුවේ එතුමා පොදු කටයුතු වල සමාජ කටයුතු වල යෙදුණා. ඒ කාරණේ අපි දැන් හොඳින් දන්නවා. එතුමා පළමුවෙන් මම හිතන්නේ සිංහ සමාජයේ සභාපති ධූරයට පත් වෙලා ඒ ප්‍රදේශවල තියෙන දුප්පත් මිනිසුන්ට නැතිබරි මිනිසුන්ට ඒ වගේම නොයෙක් හේතුන් නිසා රෝගී තත්ත්වයට පත් වෙන මිනිසුන්ට ප්‍රතිකාර ගන්න පහසුකම් සලස්වන වැඩපිළිවෙළක් සිංහ සමාජය හරහා කළායි කියලා මටම කිව්වා. එතකොට විශේෂයෙන්ම වකුගඩු රෝගීන් විශාල වශයෙන් ඉන්නවා. ඒ අයට ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් ආකාරයට එතුමා සිංහ සමාජය හරහා කටයුතු කළා කියලා කිව්වා. ඒ වගේම එතුමා පනත් සභාවට පළමුවෙන්ම තරඟ කළා. තරඟ කළා ඡන්ද 13,000කින් ජයග්‍රහණය කරලා ඊට පස්සේ අවුරුදු 5ක් ගියාට පස්සේ 2012දී එතුමා නැවත තරඟ කළා ඡන්ද 26,000කින් දීලා. ඒ අතරතුර තමයි අර සූර්යාච්චි නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් එතුමා කටයුතු කළා. මේ ආකාරයට ඉතා පුළුල් සේවාවක් එතුමාට කරන්න පුළුවන්කම ලැබුණා. ඒ සේවාව කරන්න පුළුවන් තනතුරු ගණනාවකුත් එතුමා ලැබුණා. ඒ වගේම ජනතාවට ඉතා කිට්ටුවෙන් එතුමා හිටියා. ඒ නිසාම තමයි එතුමාට පෞගේ 2020 පවතු මැතිවරණයේදී ඡන්ද 40,000 ගණනක් අරගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. එතුමා මේ தත්ත්වය තේරුම් ගත්ත ජනතාව සමග කිට්ටුවෙන් මම හිටපු නිසා තමයි මට හැම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරන්නත් ඒ වගේම අද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මට වාඩි වෙලා ඒ ජනතාව වෙනුවෙන් ඒ දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඒ වගේම රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්කම ලැබුණේ කියලා. ඉතින් එදා මේ මාසේ 9 වෙනිදා එතුමාට පක්ෂෙන් ඉල්ලීමක් කළා එන්න කියලා කොළඹට. පක්ෂේ ඉල්ලීම අනුව එතුමා කොළඹට ඇවිල්ලා ඒ පක්ෂේ රැස්වීමට කැඳවලා එතුමා ඒ රැස්වීමෙන් පස්සේ ගෙදර යන්න ගියා. එතුමාට ඉක්මනට යන්න ඕන කම තිබුණා. ඒක නෙවෙයි අපිට දැනගන්න ලැබුණේ. එතුමා ඔය ගෝල් ෆීස් එකේ තියෙන ගැටුම් වලට සහභාගී වෙන්න ගියේ නෑ. අර ඉස්සෙල කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ අරගලේ එක්තරා විදිහක සාධාරණ හේතුන් නිසා ආරම්භ වුණා කියලා කියන්න පුළුවන්. මොකද ඒ වෙලා වෙනකොට රටේ ජනතාවට පාට බැහැලා ගමනක් යන්න බෑ. ඩීසල් ටික නෑ, පෙට්‍රල් ටික නෑ, ගෙදර උයන්න පියන්න ගෑස් ටික නෑ. ඒ වගේම බඩු මිල ආසුස නගිනෝ. මේ නිසා සමාජයේ නොයෙක් තරාතිරම් වල මිනිස්සු මේ අරගලයට එකතු වුණා. එකතු වෙලා යම් යම් උද්ඝෝෂණය කළා. ඒගොල්ලන්ගේ තියෙන වේදනාව පිට කරගන්න සමහර අය එකතු වුණා. ඒ වගේම ආණ්ඩුවට බලපෑම් කරන්න සමහර අය එකතු වුණා. නමුත් මේක වැරදි මාවතකට සමහර අය ගෙනිච්චා. ඒ ඇයිට වොමනා වුණා තමුගේ දේශපාලන පරමාර්ථිෂ්ඨ කරගන්න මේ අරගලේ පාවිච්චි කරන්න. ඒ ඇයිට වොමනා වුණා තමුගේ අතකොළු කරගන්න මේ අරගලේ ඉන්න අය. ඒ වගේම මේ අරගලයට සම්බන්ධිත සමහර උදුව මේක ව්‍යාපාරයක් කරගත්තා. ඒ අය නොයෙක් තැන් වලින් අරමුදල් එකතු කරගෙන තමුගේ බැංකු ගිණුම් වල දාගෙන තියෙනවා කියලාද අපිට දැනගන්න තියෙනවා. ඉතින් මේක නිසා හොඳ චේතනාවකින් ඉඳලා ආරම්භ කරපු අය අරගලේ තමුන්ගේ දුක් ගැනවිලි පාලකින්ට දැනෙන විදියට ප්‍රකාශ කරන්න ආරම්භ කරපු අරගලය වැරදි පත්තකට ගියා. ඒකම නමුත් මේ මන්ත්‍රීතුමා එදායේ අරගල වලට පහර දෙන්න ගිහිලා නැහැ. එතුමා ඉතා ඉක්මනට පොල් නරුවට යන්න ගියා. කුණෑක දහරා නික්කම් වේදී තමයි මේක සිද්ධ වුනේ. නික්කම් වේදී එතුමටත් එතුමා සමග ගමන් කරපු අයට පහර දීලා වාහනෙට පහර දීලා ඒ වෙලාවේ ආරක්ෂණ ධාරියා තමුගේ රාජකාරිය කරලා තියෙනවා. මොකද තමුන්ට බාර වෙච්ච වගකීම ඉස්ස කිරීම තමයි ඌට තියෙන්නේ. මොකද ඒ වෙලාවේ පහර දීමට ලක්විච්ච මන්ත්‍රීතුමා බේර ගන්න ඔහු වෙඩි තියලා. ඒක මම හිතනවා ඒක නීත්‍යානුකූලයි. ඔහුගේ ඌව රාජකාරියට යොදවලා තියෙන සඳහා තමුන්ගේ ඒ මන්ත්‍රීතුමාගේ ජීවිතය බේර ගන්න. එතකොට ඊට පස්සේ එය ආරක්ෂාව සකා දිව්වා. ආරක්ෂා වෙනුවෙන් ඒගොල්ලෝ මගහැරලා ගියා. ඒ ස්ථානේ මගහැරලා ගියා. මගහැරලා ගිහිල්ලා මන්ත්‍රීතුමාත් ඔහුත් මහල් නිවාසයක හැංගිලා ඉන්නකොට ඔහුව දැකලා ඇදගෙන ඇවිල්ලා අමානුෂික ලෙස පහර දීලා මැරුවා. මේක ඉතාමත් අමානුෂික දෙයක්. ඒ මන්ත්‍රීතුමාට පාර යන්න අයිතියක් තියෙනවා. එතුමාගේ වාහනෙන් එතුමා ගියා. නමුත් ඌ මන්ත්‍රීවරයෙක් බව දැනගත්තට පස්සේ තමයි ඌට පහර දීලා ඌව මැරුවේ. එතකොට මෙවැනි තත්ත්වයකට මේ රටපත් වුණා. බුද ප්‍රධාන වශයෙන්ම මෙතෙන්දි කිව්වා වගේ ආරක්ෂක අංශ මේ රටේ මේකට වග කියන්නට ඕනේ. එදා රටේම ආරක්ෂා බිඳ වැටිලා. එදාම රටේම ආරක්ෂා භාරව හිටපු පොලිසිය වෙන්න පුළුවන්, හමුදා වෙන්න පුළුවන් බොහොම අක්‍රීය තත්ත්වයකට වැටුණා. ඒ අක්‍රීයතාවය නිසා තමයි මේ අහිංසක ජීවිත නැති වුණේ. මේ මන්ත්‍රීතුමාගේ ජීවිතේ නැති වුණේ. එතෙන්දි මට දැනගන්න තිබුණා මන්ත්‍රීතුමාව ගෙනැල්ලා එතුමාට පාර දෙනකොට එතන පොලිසිය නිලධාරීන් කීපෙනුත් ඒ අසල ඉඳලා තියෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක්ගෙන් ඒ පාර දෙන උදවියට අවහිරයක් උනේ නැහැ. මේක ඉතාමත්ම සොයා බැලිය යුතු කාරණයක්. ඊළඟට කාරණේ තමයි නියෝජක කතානායකතුමනි, මේ මරණය සම්බන්ධව මූලික පරීක්ෂණ මහේස්ත්‍රාත් උසාවිදි කරනකොට අධිකරණයේ සමහර නිලධාරීන් හැසිරිච්ච ආකාරය මෙතෙන්දි කිව්වා. ඒ අදා උසාවියට අධිකරණයට ගිහිල්ලා මේ පරීක්ෂණ වලට සහභාගී වෙන්න ඒ අවස්ථාවේ කටයුතු වල සහභාගී වෙච්ච නීතිඥ මන්ත්‍රීතුමෙක් වෙදින් ප්‍රකාශ කළා ඌ කන් වලට ඇහිච්ච දේවල් දැසට දැකපු දේවල්. අපි කනගාටු වෙනවා අපේ අධිකරණයේ එවැනි තත්ත්වයක් උදා වීම ගැන. ඒ වෙලාවේ ඒ පරීක්ෂණ කරපු නිලධාරීන්ට ඉතාමත්ම අනවශ්‍ය විදියට ඔවුන්ව පීඩනයට පත් වෙන විදියට ප්‍රශ්න කරලා තියෙනවා අධිකරණයේ. ඒ වගේම සාධාරණ අපක්ෂපාත පරීක්ෂණයක් නොකිරීම තත්ත්වයක් එදා තිබුණා. ඒ මන්ත්‍රීතුමා ඇවිල්ලා ඒක වාර්තා කළා. මේ ගැන මම හිතනවා අධිකරණ සේවා කොමිසම විශේෂයෙන්ම සලකලා බලන්නට ඕනේ. මේ අධිකරණ නිලධාරී මේ විදිහට කටයුතු කරන්නේ ඇයි කිය. දාමරිකෙන්ට ගිය රටක් බවට පත් වෙනවා මේක. මිනිමරුවන්ට ගිය රටක් බවට පත් වෙනවා අධිකරණයේ තත්ත්වයට පත් කළොත්. ඊළඟ තව කාරණයක් කියන්න ඕනේ. මොකද මම නීතිඥෙක් නිසා අපි නීතිඥ වශයෙන් නීතිඥ වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරගෙන හැමදාම කටයුතු කරනවා. අපි සමහර වෙලාවට ගාස්තු අරගෙන පෙනී සිටින සමාජ ගාස්තු නැතුවත් පෙනී සිටින අවස්ථාවල් තියෙනවා. හැබැයි ගාස්තු නැතුව පෙනී සිටින්නේ ගාස්තු නැතුව පෙනී සිටීමට අසාධාරණයි කියලා හිතන අවස්ථාවල්. කොයි අන්ත දුප්පත් මිනිසෙකුට ඔයිම නැතේ මිනිසට අසාධාරණයක් පොලිසියෙන් හෝ වෙන තැනකින් කියන වෙලාවට අපි හුඟක් වෙලාවට එහෙම ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු වෙනින් කතා කරලා තියෙනවා. පෙනී ඉඳලා තියෙනවා. නමුත් ඒ මිනිස්සු ඇවිල්ලා අපිට ඒක කියන්න ඕනේ. එහෙම කිව්වම තමයි කියන්නේ. අපි නීතිඥ නිල ඇඳුම ඇඳගෙන අපි උසාවියට යන්නේ පන්සලකට යන්න වගේ ගරුත්වයක් ඇතුව එතන ගිහිලා අපිට කෝලම් මඩුවක වගේ හැසිරෙන්නට බෑ. නමුත් මේ සිද්ධින් ඇති වුණු වකවානුව තුළ සමහර උසාවි වලට මේ කරුණුවට සම්බන්ධ උදවිය මේ නීතිය උල්ලංඝනය කරපු උදවිය පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරපු වෙලාවලදී සමහර නීතිඥවරු හැසිරෙච්ච ආකාරය ගැන අපි කනගාටු වෙනවා. නීතිඥ වෘත්තිය සම්පූර්ණයෙන් බිම දාලා පාගපු අවස්ථාවන් අපිට දැනගන්න ලැබුණ උසාවියේ නීතිඥවරු විසින්ම ඔවුන්ට උවමනාවේ නීතිඥ ගෞරවය ආරක්ෂා කරන්න නෙවෙයි අර ඒ මිනිස්සු ඉදිරිපත් කෙරුවාම ඒ අයට ඇපදෙන්න සමාජ නිශ්චයකාරවරු බය වුණා. ඇයි නීතිවරු 50 60 එක මනුස්සයෙකුගෙන් පිනිහිටනවා. ඒ නීතිවරයා දන්නේ නැහැ මොකද්ද මොහුට තියෙන චෝදනාව. ඒ නීතිවරයා දන්නේ නැහැ මොහු වෙනුවෙන් මොකද ඉදිරිපත් කරන කරුණු කියලා. ඇයි ඔව් ඒවට සමන් දීලා නෙමෙයි පීලියට ඇවිල්ලා අර පෙරහැර යන්න වගේ ඇවිල්ලා ඉතින් පිනිහිඳලා දම ලකුණු කරලා ඊට පස්සේ එයාට ඇපිල්ලුවාම නීතිවරු බය වෙනවා මොකද මගේ ගෙටත් ගිනි තියයි කියලා රැට. ඉතින් අප දෙනවා. එමේ අප දුන්නා මොකද කරන්නේ නීතිවරු අප්පුඩි ගහනවා. උසාවිය අප්පුඩි ගහනවා. ඊළඟට උසාවියේ බිමින් උසාවියේ ගොඩනැගිල්ලෙන් එළියට ගියාම උසාවියේ බිම තුඹල දිම බල්මාල දාලා පිළිගන්නවා. ඒවටත් නීතිවරු සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදියට නීතිවරු වෘත්තියම ශාල විදියට පහත් තත්ත්වයකට දැම්මා මේ කාලය තුලදී. ඉතින් මේවා අපි සලකර බලන්නට ඕනේ. අත වශයෙන්ම මේ ඇමරිකී අතුකෝල මැතිතුමාගේ වියෝවීම සම්බන්ධව මම හිතනවා දින කීපයක් දැන් මෙතන මේ කාරණේ සම්බන්ධ විවාදයේ පැවතුණා. මොකද අපි අදවතේ ගැඹුරුම තැනින් නැගියන ශෝකය මේ අවස්ථාවේදී එතුමා පිළිගන්නවා. මොකද බලාපොරොත්තු වෙනවා මේ පරික්ෂණිතා ඉක්මනට අවසන් කරලා එතුමාටත් ඒ වගේම එතුමාගේ ආරක්ෂිනිධාරියාටත් මේ කරන ලද අනවශ්‍ය පීඩාව ඒ මනුෂ්‍ය ඝාතන ඒ ගැන ඒ වගේ උත්තරන්ට විරුද්ධව නීතිමය පියවර ගනිච්චේ. අපි දන්නවා පහුගිය දවස්වල පකිස්තානෙ මැනි සිද්ධියක් වුණා. ඒ පකිස්තානයේ ලාංකිකයන් මරලා දැම්මහම ඉත ඉක්මනට නඩුවාලා ඒ මිනිසුන්ව දඬුවම් දුන්නා. සමහර අය මන්නේ දන්නේ නෙමෙයි වුණා. සමහර අයට වන්දි ගෙවන්න නියම කළා. ඉවම එංගලන්තයේ පහුගිය කාලේ මන්ත්‍රීවරයෙකුත් මන්ත්‍රීවරියෙකුත් දෙවතාවකදී මරලා දැම්මා. එක්කෙනෙකුට පහර දීලා මැරුවා. තව එක්කෙනෙකුට පිටින් මැරලා මැරුවා. ඒ දෙන්න සම්බන්ධවම නඩුවාලා ඉත ඉක්මනට ඒ වගේ කීයුත්තන්ට දඬුවම් කළා. ඒක නිසා මේ රටෙත් මේනි තත්ත්වයක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් දිගින් දිගටම මිනිස්සු නීතියට බය නැතුව යනවා. මොකද නීතිය ක්‍රියාත්මක කරන්න සහය දෙන්න ඉන්න කොටසු සමහර විට මේ අපරාධකාරීගේ පැත්ත ගන්න වෙලාවක් වෙයි. ඒ වගේම අධිකරණයේ සමහර අයත් අපරාධකරුවන්ට සහන දෙන වෙලාවක් මේ. ඒ නිසා ඉතා ඉක්මනට අපක්ෂපාත පරීක්ෂණයක් කරලා අධිකරණයේ ඉදිරියට මොවුන්ව පමුණවන්න ඕනේ. ඒ වගේම අපේ රටේ නීති අනුව ට්‍රයල් ඇඩ්වා දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා සියලු මන්ත්‍රීවරුන්ගෙන් මිනිස්චකාරවරු 3 දෙනෙක්ගෙන් සමන්විත මිනිස්ච මණ්ඩලයක් ඉදිරියේ මේ නඩුව අහන්න කියලා. ඒක බොහොම හොඳයි. මොකද මේ තියෙන බරපතලකම මුළු රටම පිළිගන්නවා. ඒ නිසා මේ බරපතල සිද්ධියක් ඒ විදිහට මිනිස්චය කරන්න විභාග කරන්න ත්‍රිපුජ්‍යල මිනිස්ච මණ්ඩලයක් පත් කරන්න කියන කාරණය මේ වෙලාවේ මමත් ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම විශේෂයෙන් ඉල්ලන්නේ ගරු කතානායකතුමා මේ ගැන නීතිපතිතුමායි කතා කරන්න ඕනේ. නීතිපතිවරයාටයි තීන්දුව කරන්න පුළුවන් මේක කොහොමද පිළිච්ච කරන්නේ කියලා. ඒක නිසා නීතිපතිවරයා මේ තුන් කට්ටුවක් ඉදිරියේ මේ නඩු විභාග කළ යුතුයි කියන කාර්යනේ අග්‍රවිශ්වකාරවරයාට ඉදිරිපත් කළාම අග්‍රවිශ්වකාරවරයා දියේ නීතිපතිවරයාගේ ඉල්ලීම අනුව තීන්දුව ගන්නවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදායය. අනේ නිසා ඒ කාරණය මම විශේෂයෙන්ම ගරු කතානායකතුමාට මතක් කරමින් මේ සඳහා ඉතා ඉක්මන් පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ඒ මීගිය ගරු මන්ත්‍රීතුමාටත් එතුමාගේ ආශිර්වාදයටත් නිමංසප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වදිනී ප්‍රවසාය.
කොමෙන්සති ගරු මැතිතුමනි ඊළඟට ගරු චින්තක අමල් මායාදුන්න මැතිතුමා.
ගරු නියෝජක කතානායකතුමනි පොළොන්නරු දිස්ත්‍රික්කයේ තුල ගොවි කම්කරුවන් වෙනුවෙන් දේශපාලන වශයෙන් විතරක් නොවේ සංවාදශීලී හඬක් නගපු ගෞරවනීය නායකයෙක් තමයි අමරකීර්ති අතුකෝරළ මැතිතුමා කියන්නේ. එතුමා එතුමගේ ජීවිත කාලය තුල දේශපාලනයේ වගේම සමාජ ක්‍රියාකාරකම් වල විවිධ ආකාරයෙන් කටයුතු කරපු බොහොම හොඳ නායකයෙක්. අපි දැක්ක පාර්ලිමේන්තුව තුල එතුමත් මමත් මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තු සභාව තුලව විතරක් නෙවෙයි සමස්තය තුලම සමස්ත සේවක මණ්ඩලය තුලම අපි දැක්ක එතුමා බොහොම අව්‍යාජ්‍ය විදිහට නිහතමානී විදිහට මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ ඒ වැඩපිළිවෙල සාර්ථකව ගෙන ගිය දේශපාලන නායකයෙක් කියලා කියන්නේ. අපි දැක්ක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පහුගිය කාල වකවානුවේ තුළ විවිධ ආකාරයේ අරගලයක් ක්‍රියාත්මක කරා. අපි දන්න අරගලය ක්‍රියාත්මක වෙන්න හේතුව වුණේ මේ රටේ දැවෙන ප්‍රශ්නට උත්තරයක් හොයමින් හිටපු ජනතාව හැටියට. ඒ ජනතාවගේ උත්තර හොයමින් තමයි එදා අරගලය ක්‍රියාත්මක වෙන්න පැවතු. අපි සතුටුයි යම් අරගලයක් කරලා තමන්ගේ ඒ රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට උත්තර ලබාගෙන ඒ අරගල තුලින් ඒ උත්තර ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබෙනවා නම් අපි ඒකට සතුටුයි. අපි අරගලය කරපු එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ මේ රටේ ජීවිත මනුස්ස ඝාතන, දේපොළ මංකොල්ලකෑම්, ඒ වගේම දේපොළ විනාශ කිරීම කියන කාරණා තුල ගත්තාම මේ අරගලය තුල සිද්ධ වුණේ අන්න එවැනි ක්‍රියාකාරකම. අද අරගලය නිර්මාණය කරපු බුද්ධලයන්ට අතරමැදින් පැනලා ජනතා විමුක්ති පෙරමුණ වගේ, ඒ වගේ පොරටුගාමි දේශපාලන පක්ෂ වගේ ඒ කුරිරු අද්දකීම් තියෙන, අපිට මතකයි 88-87 කාලේ කුරිරු අද්දකීම් කෙනෙක්ගේ ජීවිතයේ බිල්ලට ගන්නවා කියන එක ඒ දේශපාලන පක්ෂවල මිනිසුන්ට එදා ගානක් තිබුණේ නැහැ. ප්‍රේමදාස යුගය තුල අපි දැක්කා මරණයක් වෙනවා නම් ඒ මරණය වෙච්ච මිනිස්යාගේ මිනි පෙට්ටිය ධනිස්සෙන් උඩට උස්සන්න බැරි වෙච්ච යුගයක් තිබුණා. එක ලියුම් කෑල්ලෙන් මුළු රටම අඳුරු වලාවකින් වහන්න පුළුවන් යුගයක් ඒ කාලේ තිබුණා. අන්න ඒ වගේ මිලෙජ්ජ විදියට ඝාතනය කිරීම රහසක් එදා 88-89 කාලේ නිර්මාණය කරා වගේ මේ 2022 වර්තමානය තුළ නිර්මාණය කරන්නේ පුජ්‍යලිය ගොඩනැගුවා. ඒ ගොඩනගාපු වැඩපිළිවෙල තුළ අද අමරකීර්ති අතුගෝරළ ගරු මන්ත්‍රීතුමා තමන්ගේ ජීවිතය සමුගන්න සිද්ධ වුණා. මහ දරුණු විදියට පාතාලේ විදියට ඒ අපරාධකාරුවන් ක්‍රියාත්මක කරේ. එතුමා වාහනේ බස්සලා එතුමට ගහලා එතුමගේ ජීවිතේ බේරගන්න එතුමා තමන් හිටපු තැනින් එහාට පැනලා දුවනකොට ඒ පෑ භාගට විනාඩි 45කට විතර පස්සේ ගිහිල්ලා එතුමා ඇදගෙන ඇවිල්ලා පාරේ බල්ලෙක් විදියට ඇදගෙන ඇවිල්ලා ඒ විදියට මහා අමානුෂික විදියට වද දීලා තමයි ඒ ගරු අමාත්‍ය මන්ත්‍රීතුමාවත් ඒ වගේම ඔහුගේ ආරක්ෂක නිලධාරියාවත් මරලා දාන්නේ. හැබැයි ඒ ආරක්ෂක නිලධාරියාව මරලා දානකොට, ගරු මන්ත්‍රීතුමාව මරලා දානකොට මේ රටේ ක්‍රියාත්මක වෙච්ච පොලිසියක් තිබුණා. අපි දන්නවා විශේෂයෙන්ම පහුගිය පාස්කිරිලා සිද්ධිය ගත්තාම අපි දැක්කා හිටපු පොලිස්පතිතුමා අත්අඩංගුවට ගත්තා. මේ නීතිය සාමය ක්‍රියාත්මක කරන්න ඉන්නේ පොලිස් දෙපාර්තමේන්තුව. ඒ පොලිසිය ක්‍රියාකාරකම සිද්ධ කරන්න ඕන පොලිස්පතිතුමා. එහෙනම් අපි ඉල්ලනවා එදා පොලිස්පතිතුමා එතුමගේ රාජකාරිය හරියට කෙරුවද නැද්ද කියන කාරණාව පාස්කිරිද සිද්ධියත් එක්ක ගත්තාම පොලිස්පතිව අත්අඩංගුවට අරගෙන හිටපු පොලිස්පතිව අත්අඩංගුවට අරගෙන නීතිය රැහැනට ගෙනාවනම් මේ පොලිස්පතිතුමාවත් අනිවාර්යෙන් නීති රැහැන්ට ගේන්න ඕනේ. මොකද හේතුව අමානුෂික විදියට මිනිස්සු මරනකොට, ගෙවල් ගිනි තැබීම් කරනකොට, මංකොල්ල කෑම් කනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හැටියට එතුමා අහක බලා හිටියා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අණ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගකීම විශේෂයෙන් පොලිස්පති වරයා ඒ දරන්න ඕන. ඒ වගේම යුද හමුදාපතිවරයා දරන්න ඕනේ හිටපු යුද හමුදාපතිවරයා. අකොද වෙලාවට පාර්ලිමේන්තු කොටස්වල හිටියේ යුද හමුදාපතිතුමාගේ නැන්දම්මා. නැන්දම්ම හිටියේ නැත්නම් පාර්ලිමේන්තු කෝරස් වලටත් ගහලා එතනට ආරක්ෂාව දාලා එතුමට ආරක්ෂා කරන්න පුළුවන් කමක් ලැබුණා. ඒ නිසා මම කියනවා මේ වගකීම් වලින් බැහැර වෙන්න බෑ. අමරකීර්ති අතුගෝරළ ගරු මන්ත්‍රීතුමා තමන්ගේ ජීවිතයේ පාරේ නිකන් ජීවිතේ පූජා කරන්න කිසිම පදනමකින් විරහිතව එතුමාගේ ජීවිතේ රැකගෙන එතුමට යන්න තිබුණා ඕනතරම් තැනක. හැබැයි එතුමා තම හිතුවා කවදාකවත් මේ රටේ මිනිස්සු මේ වගේ මිලෙජ්ජ තත්ත්වයට පත් වෙන්නේ නැතු වෙයි කියලා. ඒ නිසා අපිට මතකයි එදා 88-88 කාලේ වගේම වේලුපිල්ල ප්‍රභා කරල්ලා එදා 80 ඒ පහුගිය කාල වකවානුව තුළ දිවංගත දාමු දසනායක ඇමතිතුමාලා වගේ, ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යතුමාලා වගේ මහපාරවල් වල මහමග මරා දාපු යුගයක් තිබුණා. අන්නේ යුගයේද නැවත ගේන්න හදන්න කියන එක අපි අහනවා. එදා එහෙම කරපු යුගය ක්‍රියාත්මක වූ මේ කරපු කාල වකවානුව නැති කරපු ඒ සමාජය තුළ අපිට නැවත ගොඩනගන්න කවද්ද කියන එක අපි අහන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක නිසා අපි දන්නවා මේ වෙනකොටත් ඔය පොලිස්පතිතුමාගේ ඔය පොලිස් පත්වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොටත් ඔහුගේ උපාධිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තව නොබෝ කාලෙකින් මම මේ පාර්ලිමේන්තු ගරු පාර්ලිමේන්තුවටත් එතුමගේ ඔය පත්වීම පිළිබඳවත් මම කතා කරනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ සාමය ආරක්ෂා කරන ඉහළම නිලධාරි ඉහළම පුරුක පොලිස්පති නම් පොලිස්පතිගේ වගකීම පොලිස්පති ඉෂ්ට කරාද කියන කාරණාව අපිට දැනෙන්න ලොකු ඒ වගකීම ඉෂ්ට කරාද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්නේ නිකන් අතාරින්න එපා. අපි දැක්කා ඒ අමරකීර්ති මන්ත්‍රීතුමා පාරේ මහමග මරලා දාලා කාලකන්ණි විදියට කුණු හර්ප කතා කරලා ඒ වීඩියෝ ක්ලිප් රටේ හැමතැනම ක්‍රියාත්මක වෙන්න ගියත්තා. ඒ ක්‍රියාත්මක වෙච්ච කාලේ අපි දැක්කා. ඒ නිසා ඒක අපි කියනවා මේ ගරු අධිකරණේ හිස්සනමල අපි පහත් කළම ගරු අධිකරණේ ඉල්ලනවා ඒකට නිසි දඬුවම දෙන්න ඕන. අර ගරු ජෝන් අමරතුංග මන්ත්‍රීතුමා ජෝන් සෙනිරත්න ගරු අමාත්‍යතුමා එතුමා කියපු කතාවට මම එකඟයි. නීති ආධිපත්‍ය තුළ නීතිය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණාව අපිට දැනෙන අපි මිනිස්සු අපි දන්නවා අපේ ගෙවල් වලට අවිල්ල ගහයි අපිව මරයි කියන චේතනාව අනුව ඒ අයට අපදෙන්න වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ එහෙම වුණාද කියලා කියන්න. හැබැයි අර නීතිඥවරු ඕන දෙයටයි එපා දෙයටයි එකතු වෙලා මහා ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කර ආයේ අරගල සමහරක් අරගල කාර්යය වෙනුවෙන් අපි කියන්නේ අරගලේ හොඳයි අරගලේ කරපු දේ හරි අරගලේ සාර්ථක වෙනවා නම් ඒක තමයි නියමභාවයේ තියෙන්නේ. ඩීසල් ටික ලැබිලා පෙට්‍රල් ටික ලැබිලා මිනිස්සුන්ට ගෑස් ටික ලැබිලා මිනිස්සුන්ට බඩු බිල අඩු වෙලා යන්න දීපනා නම් ඒ රජයේ වගකීම හැටියට ඒ වගකීම දරන්නත් රජයක් දැනගත යුතුයි. ඒස අපි එතන ඉන්නවා. ඒ ගැන කිසිම කතාවක් නැහැ. ඒස පාර්ලිමේන්තු වට කරලා ජනාධිපති මන්දිර වට කරලා ඒවට බලහත්කාරයෙන් ඇතුල් වෙලා අර්ලියගහ මන්දිරය වගේ ඒ දේවල් වලට බලහත්කාරයෙන් ඇතුල් වෙලා මේ රාජ්‍ය සම්පත්තික නැති කරන්න බංකොල්ල ගන්න හදනකොට ඒක වළක්ව ගන්න පුළුවන් හයිය තිබුණේ පොලිසියට. ඒ පොලිසිය වගකීම රාජ්‍ය දේපොළ මංකොල්ල කණේක වගකීම පොලිසිය බැහැර වෙලා ඉන්නේ. ඒසා පොලිස්පතිතුමා මේකට නීතිමය වශයෙන් අනිවාර්යෙන් වග කියන්න ඕන කියන කාරණාව මම විශේෂයෙන්ම කියනවා. ඒ නිසා මම වෙන කතා කරන්නේ නැහැ. අපිට කනගාටුව තියෙන්නේ අපේ අමරකීර්තිගරු මන්ත්‍රීතුමා සමාජය තුළ යහපත් පුරවැසිය එතුමගේ දරු පවුල අනාථ වෙලා අසරණ වෙලා තියෙනවා. අධිකරු ජනාධිපතිතුමා වෙනුවෙන් යම්කිසි සැලකිල්ලක් දැක්ව රාජ්‍ය අනුග්‍රහයක් දැක්ව කියන එක අපි දන්නවා. ඒ වගේම එතුමගේ ආරක්ෂක නිලධාරියා ඒ MSD නිලධාරියා එතුමගේ යුතුකම හරියට ඉෂ්ට කරපු මේ නිලධාරියෙක් අපි එතුමගේ දරු පවුල ගැනත් අනිවාර්යෙන් බලන්න ඕන. අමරකීර්ති මන්ත්‍රීතුමාගේ වගේම එතුමගේ දරු පවුලත් බලන අතර ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත්සභා මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ දේපළ වගේම නිකං අහිංසක මිනිස්සුන්ගේ දේපළ පහුගිය කාලවකවානුවේ ඒ මැයි නමෙන්ද සිද්ධියත් එක්ක විනාශ කරලා දානවා. ඒ අහිංසක මිනිස්සු අමාරුවෙන් හම්බ කරපු දේපළ ඒ සියල්ලක්ම විනාශ කරලා දානවා. ඒ නිසා පොලිස්පතිවරයාගේ වගකීම හැටියට පොලිස්පතිවරයා අත්අඩංගුවට අරගෙන නීති රැහැන්ට ගේන්න කියන කාරණා මතක් කරමින් අමරකීර්ති මන්ත්‍රීතුමාගේ ඒ අවසානය වෙනුවෙන් එතුමගේ අභාවය වෙනුවෙන් එතුමට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු DB හේරත්න එතුමා. ගරු මන්ත්‍රීතුමන්ලා මේ දිවාවියකට කලින් තවත් කිහිප දෙනෙක් සභාව ආමන්ත්‍රණය කිරීමට සඳහා කෙටියෙන් තමන්ගේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියලා ඉල්ලනවා.
මූලාසන ආරූඪ නියෝජ්‍ය කතානායකතුමනි, සුතේ ඔබතුමාට අවස්ථාව ලබා දීම පිළිබඳව අද දේශපාලන භූමිකාව තුළ අපිත් එක්ක ඉතාමත්ම ළඟින් ඇසුරු කරපු රටේ යහපැවැත්ම වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු වටිනා යුග පුරුෂයෙකුගේ පිළිබඳව කතා කරන මොහොත, විශේෂයෙන් අමරකීර්ති අතුකෝරළ අපේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, අපේ කල්යාණ මිත්‍රී, දේශපාලන භූමිකාව තුළ අපි හඳුනාගත්ත වැදගත් මිනිස්සේ මනුස්සකමට ප්‍රතිමූර්තියක් බඳු එතුමගේ ජීවිතය අහිමිවීම ප්‍රජාතන්ත්‍රවාදී රාමු තුළ අපි කාටවත් පාඩුවක්. විශේෂයෙන්ම මේ උත්තරීතර පාර්ලිමේන්තු නියෝජනය කරන අපිට තියෙන ප්‍රධානම වගකීමක් තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම. එදා මැයි මාසේ 9 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරලා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මතුවෙච්ච වෙලාව. ඒ වෙනුවෙන් තමයි අහිංසක අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා ජීවිතේ පූජා කරන්නේ. එතුමා තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න එදා නිට්ටඹුව නගරේ දුවපු හැටි අපි දැක්කා. ඔව් සැඟවුණු ආකාරය අපි දන්නවා. එහෙම මරණ බයෙන් දුවන කෙනෙකුට පහර දෙන්න හැංගිලා හිටපු කෙනෙක් එළියට ඇදලා මරලා දාන්න තරම් මේ සමාජයේ කුරිරුනේ ඇයිද කියන කාරණාව අපිට ප්‍රශ්නයක්. කාගේ හරි පෙළඹවීමක් තියෙන්න ඕනේ. ගෙවල් 74ක් මහජන නියෝජිතයන්ගේ ගිනි තියලා, ඒ වගේම තවත් අහිංසක මහජන ක්‍රියාකාරීකින් ගෙවල් ගණනාවක් විනාශ කරලා මේ රට කොයි තැනකට අරගෙන යන්න සූදානම් වුණාද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට මේ සමාජයේ පෙළඹෙවි කවුද කියන එක ප්‍රශ්නයක්. තාමත් ඒක හොයාගන්න බැරි වුණා. හැම තැනකම නිවාස ගිනි තියපු ඒ ක්‍රමවේදය එකම ක්‍රමවේදයක්. මේකේ මහා මොළකරු තාමත් හැංගිලා ඉන්නවා. අපි ආරක්ෂක අංශවලට මේක හොයන්න බැරි වුණා. මේ ආරක්ෂක අංශවල දුර්වලතාවයෙන් තමයි අමරකීර්ති අතුකරුල මැතිතුමා අපිට අහිමි වුණේ. මේ වටිනා දේපල රටට අහිමි වුණේ. විශේෂයෙන් ලංකාවේ පුරවැසියෙකුට නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනි. ඒ නිදහස වෙනුවෙන් ඒ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ පොලිසිය ඒ වගේම හමුදාව ක්‍රියාත්මක වෙන්න ඕනි. තෙන් කෙනෙකුගේ ජීවිතය හානි කරන්න දේපල හානි කරන්න කටයුතු කරන අවස්ථාවකදී අවම බලය පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා මේ ආරක්ෂක අංශවලට. අපේ පොලිසිය හමුදාව එදා ඒ අවම බලයවත් පාවිච්චි කරන්නේ නැහැ. කාගේ උමනාවද කියන එක බරපතල ප්‍රශ්නයක්. මේකේ වගකීතුයි ලැජ්ජා වෙන්න ඕන. මේ සිය වගකීම් ඉටු කරන්න බැරි වීම පිළිබඳව මහජනතාවගේ වැටුප් ලබන මහජනතාවට සේවය කරනවා කියලා දෙවුරුන් දීලා ඒ වගකීම බාරගත්ත උදවිය ඒ වගකීම හරියට ඉටු කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පිළිබඳව හොයන්න කමිටුවක් පත් කරා. වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිතුමා, රොසාන් ගුණතිලක හිටපු ගුවන් හමුදාපතිතුමා මේ රට වෙනුවෙන් ජීවිතය කැප කරපු අය. ඔවුන්ගේ අත්දැකීම් භාවිතා කරා මේ කාරණාව විශ්ලේෂණය කරන්න. කමිටුව දුන්නා තීන්දුවක් මේ රටේ ආරක්ෂක අංශ සොකීය වගකීම හරියට ඉටු කරන්නේ නැහැ කියලා. එහෙම කමිටුවක් දීලා තියද්දිනුත් තාමත් මේ වෙනුවෙන් වගකීතු නිලධාරීන් ඒ පුටුවල ඒ විදිහටම ඉන්නවා. මේක බරපතල ප්‍රශ්නයක්. හරිනම් කවුරුවත් අස් කරන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ ඉල්ලාස් වෙන්න ඕන. සොකීය වගකීම ඉටු කරන්න හැකියාවක් නොලැබීම පිළිබඳ. එහෙනම් මෙතන තියෙන්නේ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ වගේ තත්ත්වයකට පත්වීම පිළිබඳව රජයට වගකීමක් පැවරෙනවා. රජයේ පුරවැසියන්ට ආරක්ෂාව දෙන්න ඕන. මේ මහජනතාවගේ දේපල විනාශ කරන්න, ඒ වගේම අමරකීර්ති අතුකරුල මැතිතුමා විනාශ ජීවිත විනාශ වීම පිළිබඳව වගකීම සම්පූර්ණයෙන් පැවෙන රජයට. එහෙනම් රජය මේ පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි. සමේ ශෝක යෝජනාව කරන වෙලාවේදී අමරකීර්ති අතුකරුල මැතිතුමා පිළිබඳව කතා කරන්න එතුමා ඉස්සරහ තියාගෙන තේමාවක් ඇටියට මේ කාරණාව වගකීම රජයේ බාර ගන්න ඕනේ කියන අපි අදහස ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම අමරකීර්ති අතුකරුල මැතිතුමාගේ මේ හිදැස් වෙච්ච තැන පුරවන්න තරුණ මන්ත්‍රීවරයෙක් ආවා. නමුත් මේ හිදැස පුරවන්න ප්‍රජාතන්ත්‍රවාදී රාමු තුල අපි කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාද නාමයෙන් අපි කටයුතු කරනවා නම් අමරකීර්ති අතුකරුල මැතිතුමාට අපි ගරු කරනවා නම් උපහාර කරනවා නම් නැවත ඉතිහාස අනාගතය තුළ මේ වන් සිදුවීමක් මේ මහපොළොව සිදුවෙන එක තුළ සිදුවෙන එක වළක්වන්න අපි වගකීම් බාර ගන්න ඕන. රජයක් හැටියට වගකීම් බාර ගන්නවද කියන කාරණාව, ඒ වගකීම් ඉටු කරන්න ඕන ආරක්ෂක අංශවල ඒ රාජකාරී ඉටු කරනවද කියන එක පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ කාරණාව වෙනුවෙන් මෙවන් භීෂණයක් රට තුළ හදන්න කටයුතු කරපු දේශපාලන කඳවුරක් තියෙනවා නම් ඔවුන් කා වෙනුවෙන්ද මේ දේ කරන්නේ? මෙරටේ මහජනතාවට අපි කියන්න ඕන ඉදිරි කාල වකවාණු තුළ මැතිවරණයක් ඒ හැම වෙලාවකම මේ වගේ මිනිස්සු මරණ, ඒ වගේම දේපල විනාශ කරන, අහිංසක මිනිස්සුට හිරිහැර කරන ඒ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වෙන අයට අනාගතයේ මේ රටේ පාලන තන්ත්‍ර දුන්නොත් එහෙම රට කොයි තැනකටද යන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. අද බුද්ධිමත් ජනතාව තීන්දුවක් අරන් තියෙනවා. මේ විදිහේ හිංසාකාරී ක්‍රියාකාරකම් කරන අය සමාජයෙන් කොන් කරන්න. ඒ කාරණාවට ජනතාව ඉදිරිපත් වෙලා ඉන්නවා. අපේ 2005 ඉතිහාසයක් තියෙන රටක් හැටියට මේ රටේ මිනිස්සුන්ගේ අනන්‍යතාවය වෙනින් පෙනෙහිටින්න ඕන. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ බුද්ධිමත් ජනතාවට. ඔබ අනාගතයේ ගන්නා වූ තීන්දුව මේ මෙලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරන තීන්දුවක් බවට පරිවර්තනය කරන්න කියන කාරණාව විශේෂයෙන් මතක් කරන්න කැමැති අමරක හිති අතුකොරල මැතිතුමාට නිවන් සුවත්ව කියලා ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දුන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතනින් අවසන් කරනවා.
බොහොම ස්තුතිගරුවා මැතිතුමනි.